27 ප්‍රශ්නේ
ගරු කථානායකතුමනි, COVID-19 වසංගත තත්ත්වයේ ශ්‍රී ලංකාව තුළ සාර්ථකව පාලනය කිරීමට කටයුතු කළ බවට උදම් මැනූ රජය ඔක්තෝබර් මාසයේ සිට COVID-19 වසංගතයේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් ගණනාවක් තුළ නැවත ව්‍යාප්ත වීමත් සමගම එම අසාර්ථකත්වයේ වගකීම ජනතාව වෙත පවරමින් සිටිනවා. COVID මර්ධන කාර්යසාධක බලකාය ඇතුළු රජයේ COVID මර්ධන වැඩපිළිවෙලේ විශාල දුර්වලතාවයන් සහ රටේ ප්‍රමුඛතාවයන් හඳුනා නොගැනීමේ රජයේ අසාර්ථකත්වය නිසා මෙම තත්ත්වය ඇති වූ බව නොපිළිගන්නා රජයට මිනුවන්ගොඩ කර්මාන්ත ශාලාව වෙත COVID වෛරසය පැමිණි ආකාරය පිළිබඳවත් තවම නිල ප්‍රකාශයක් කරන්නට බැරි වී සිටිනවා. වෛද්‍ය ශේෂ්ත්‍රයේ විශේෂඥින් COVID මර්ධන වැඩසටහනෙන් ඉවත් කිරීම, ස්ථාපිතව තිබූ නිරෝධායන ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ලිහිල් තත්ත්වයක පවත්වාගෙන යෑම, PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීමට සහ තාක්ෂණය නිසි පරිදි හඳුන්වා දීමට කටයුතු නොකිරීම ඇතුළු කටයුතු රැසකින් රජයේසිය වගකීම පැහැරහැරලා තිබෙන මේ වන විට COVID-19 ආසාදිත බවට තහවුරු වී රෝහල්ගතව සිටින රෝග ලක්ෂණ නොපෙන්වන රෝගීන් PCR පරීක්ෂණයකින් සිදු කිරීමකින් තොරව නිවෙස් වෙත යැවීමට සිදු ඇත්තේද රජයේ මෙසේ නිසි සැලසුමකින් තොරව කටයුතු කිරීම නිසායි. ගරු කථානායකතුමනි, මෙම COVID-19 රෝගය සමග තවත් අවුරුදු 2ක පමණ කාලයක් ජීවත් වීමට සිදුවිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශයක් සිදු කර තිබේ. ඒ අනුව බොහෝ රටවල් දැනටමත් COVID රෝග නිවාරණ ක්‍රම සහ ප්‍රතිකාරක ක්‍රම සිය රටවලට හඳුන්වා දීමට කටයුතු කරමින් සිටිනවා. දැනට චීනය, ජර්මනි, ඇමරිකාව, එක්සත් රාජධානී, රුසියාව වැනි රටවල් COVID සඳහා භාවිතා කළ හැකි එන්නත් සම්බන්ධයෙන් සායනික පරීක්ෂණ කටයුතු සිදු කරමින් සිටින අතර ඔක්සත් විශ්වවිද්‍යාලය විසින් නිපදවා ඇති එන්නත 70%ක සාර්ථක මට්ටමක පවතින බවත්, ෆයිසර් සහ මොඩර්නා යන ඇමරිකානු සමාගම් විසින් නිපදවා ඇති එන්නත 95%ක සාර්ථක මට්ටමක පවතින බවත් වාර්තා වෙනවා. මේ වන විටත් එංගලන්තයේ, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් රැසක COVID එන්නත් මාත්‍රා මිලියන ගණනින් ඇනුම් කර තිබෙනවා. නමුත් මෙම එන්නත් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව, රජයේ විසින් ඒ පිළිබඳ කිසිදු සඳහනක් අයවැය යෝජනා මගින් ඉදිරිපත් නොකිරීමෙන්ම පැහැදිලි වෙනවා. රෝහල්වල පහසුකම් වැඩි දියුණු කිරීම සහ PCR පරීක්ෂණ ධාරිතාව වැඩි කිරීම මෙන්ම එන්නත් සඳහා අවශ්‍ය ඇනුම් සිදු කිරීම තුළින් COVID පාලනය කරමින් සිය ජනතාව ආරක්ෂා කිරීමට වෙනත් රටවල් කටයුතු කරන ලබන අවස්ථාවක මැතිවරණය සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන හරහා සිය බලය තහවුරු කර ගැනීමටත් COVID අවදානම නොසලකා හැරීමෙන් ජනතාව බරපතල අවදානමකට ඇද දැමීමටත් ශ්‍රී ලංකාවේ රජයේ කටයුතු කරමින් සිටියා. ගරු කථානායකතුමනි, COVID පාලනය කිරීම මෙම අවස්ථාවේ පවතින වඩාත්ම ජාතික වැදගත්කමකින් යුත් කරුණක් වන බැවින් පහත සඳහන් ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම රජෙන් බලාපොරොත්තු වෙනවා. 1. දැනට රජයේ රෝහල්වල PCR යන්ත්‍ර, වෙන්ටිලේටර් සහ දැලි සත්කාරක ඒකක ඇඳන් කොපමණ සංඛ්‍යාවක් තිබේද? COVID වසංගතයේ මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල් පද්ධතියට එක් කර තිබෙන ලද PCR යන්ත්‍ර, වෙන්ටිලේටර් සහ දැලි සත්කාරක ඒකක ඇඳන් සංඛ්‍යාව පිළිවෙලින් විදේශ ආධාරවලින් ලබා දුන්නු ප්‍රමාණය කොපමණද? රජයේ මුදල් වැය කිරීමෙන් නිර්මාණය වුණු දේවල් කොපමණද? එම සංඛ්‍යාවෙන් ප්‍රමාණවත් බව රජය ප්‍රකාශ කරන්නේද? එම සංඛ්‍යාවන් ප්‍රමාණවත්ද නැද්ද කියන කාරණාව පිළිබඳව රජය පිළිතුරු දෙනවද? නොඑසේ නම් අවශ්‍ය ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු කරන්නේ මන්ද? 2. COVID වසංගතයේ මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල් පද්ධතියට එක් කරන ලද PCR යන්ත්‍ර, වෙන්ටිලේටර් සහ දැඩි සත්කාරක ඒකක ඇඳන් සංඛ්‍යාවන්ගෙන් ප්‍රධානයන් ලෙස ලැබුණු සංඛ්‍යාවන් කොපමණද? රජයේ විසින් මිලදීගත් ප්‍රමාණයන් කොපමණද? 3. දැනට රජයේ රෝහල්වල දිනකට කරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද? එම PCR පරීක්ෂණයක් සඳහා කෙතරම් කාලයක් ගත වේද? PCR පරීක්ෂණ ඊට වඩා කෙටි කාලයකින් සිදු කිරීමට හැකි තාක්ෂණයක් පිළිබඳව රජයේ දැනුවත්ද? දැනුවත් නම් මේ වනතෙක් එම යන්ත්‍ර ගෙනීමට කටයුතු නොකළේ මන්ද? 4. COVID අරමුදල භාවිතයෙන් හෝ ලෝක බැංකුව සහ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන ලබා දී තිබූ ආධාර භාවිතයෙන් අප්‍රේල් මස සිට මේ දක්වා කාලය තුළ එම තාක්ෂණය මෙරටට ගෙනීමට කටයුතු කරනු ලැබුවේ නම් දිනකට PCR පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කර හැකිව තිබූ නමුත් එසේ නොකිරීම රජයේ අසාර්ථකත්වයක් බව නොපිළිගන්නේද? එසේ පිළිනොගන්නේ නම් ඒ සඳහා හේතු කවරේද? පහ, දිනකට කරනු ලබන PCR පරීක්ෂණ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන නිසා රජය විසින් ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වැනි නිර්වර්ජිතාවෙන් අඩු පරීක්ෂණ යොදා ගැනීමට කටයුතු කරමින් සිටි. ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ලක්ෂයක් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙතින් ප්‍රදානයක් ලෙස ලැබුණු බව රජය විසින් පවසන අතර පෞද්ගලික සමාගමක් විසින්ද පරීක්ෂණ කට්ටල තොගයක් ගෙන්වා තිබේ. රජය විසින් මෙම කට්ටල භාවිතා කොට ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කිරීම ආරම්භ කර තිබේ. එසේනම් මේ දක්වා පරීක්ෂණ කුපමණ සංඛ්‍යාවක් සිදු කර ඇත්ද? 6. ඉහත ප්‍රතිදේහ ජනක පරීක්ෂාවට අමතරව ප්‍රතිදේහ පරීක්ෂණ ඇන්ටිබොඩි ටෙස්ට් ආරම්භ කිරීම මගින් රෝගයේ පැතිරීම අධ්‍යයනය කොට සමස්තයක් ලෙස රටේ රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රමවේද දැනට රජය විසින් ආරම්භ කර තිබේද? එසේනම් එසේ කර ඇති පරීක්ෂණ සංඛ්‍යාව කොපමණද? නොයසේනම් එසේ පරීක්ෂණ ආරම්භ කර නැද්දේ මන්ද? 7. COVID-19 වෙනුවෙන් නිපදවුන් ලබන එන්නත් ලබා ගැනීමට 2020-21 සඳහා ඉදිරිපත් කර ඇති ආයවැහි ප්‍රමාණවත් ප්‍රතිපාදනයක් වෙන් කර ඇති බවක් නොපෙනේ. ඒ සඳහා රජයේ සූදානම පිළිබඳව මෙම ගරු සභාව දැනුවත් කරන්නේද? නොයසේනම් මන්ද? 8. COVID දෙවැනි රැල්ල ආරම්භ වූ ඔක්තෝබර් මාස මුල් භාගයේ තැනින් තැන රෝගීන් වාර්තා වූ අතර ඊට පෙර මාස කිහිපයක සිටම රෝගය පැතිරී තිබූ බව එයින් පෙනී යන කරුණක් වුවත් රජය විසින් ඒ කිසිදු තොරතුරක් නිරාවරණය කර නොමැත. කෝවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භය ලෙස දැනට හඳුන්වනු ලබන මිනුවන්ගොඩ පොකුර වෙත කොරෝනා වෛරසය පැමිණි ආකාරය රජය විසින් හඳුනාගෙන තිබේද? එසේනම් මේ පිළිබඳව මෙම සභාව දැනුවත් කරන්නේද? අවසාන වශයෙන් මම අහන්න කැමති ගරු ඇමතිතුමියගෙන් අපේ මුජිබ් රහ්මාන් මැතිතුමා අහපු ආකාරයට අර කෝවිඩ් නිසා විපතට පත්වෙන ඒ අඩු ආදායම්ලාභී දුප්පත් ජනතාවගේ ඒ ආදාහන කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ වගකීම බාර ගන්නවද නැද්ද කියන කාරණාවත් මම එතුමකින් අහන්න කැමතියි.
ගරු කථානායකතුමනි, එතුමගේ පළවෙනි ප්‍රශ්නය ඒට පිළිතුර දැනට රජයේ රෝහල්වල PCR යන්ත්‍ර 34ක්ද වෙන්ටිලේටර්ස් 1020ක්ද දැඩි සත්කාර ඒකක ඇඳන් 704ක්ද තිබේ. 2. කොවිඩ් වසංගතයේ මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල්වලට PCR යන්ත්‍ර 25ක්ද මොබයිල් වෙන්ටිලේටර්ස් 220ක්ද දැඩි සත්කාර ඒකක ඇඳන් 61ක්ද එකතු කර ඇත. 3. දැඩි සත්කාර ඒකක ඇඳන් 61ක්. 3. PCR පරීක්ෂණ සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ මධ්‍යස්ථාන 25ක් යන්ත්‍ර 34ක් ස්ථාපිත කර ඇත. එම සංඛ්‍යාව දැනට රෝගී සත්කාරක සේවාව කළමනාකරණය කර ගැනීමට ප්‍රමාණවත් වන අතර ඉදිරියේදී එම සංඛ්‍යාව වැඩි කර ගැනීම සඳහා රජයේ මැදිහත් වීමෙන් ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව ආදී ආයතන හරහා මුල්‍ය ප්‍රතිපාදන වෙන්කර ගැනීමෙන් රජයේ රෝහල්වල අලුතින් PCR පරීක්ෂණාගාර ඉදිකිරීම සඳහාත් පීවර ගනිමින් පවතී. එමෙන්ම තවදුරටත් හඳුනාගත් දැඩි සත්කාර ඒකක දියුණු කිරීම හා කොවිඩ් රෝගය සඳහා සූදානම් කිරීම කරගෙන යනු ලබයි. එතුමාගේ දෙවැනි ප්‍රශ්නයට COVID-19 වසංගතය මෙරට වාර්තා වීමෙන් පසුව රජයේ රෝහල්වලට එක් කරන ලද PCR යන්ත්‍ර සංඛ්‍යාව 25ක් වේ. ඒ අතරින් යන්ත්‍ර 11ක ප්‍රමාණයක් සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ව්‍යාපෘති වන ආසියානු සංවර්ධන බැංකුවේ අරමුදලින් ලබාගෙන ඇත. ඊට අමතරව විදේශ ආයතන හා දේශීය ආයතනවල පරිත්‍යාග ලෙස PCR යන්ත්‍ර 14ක් ස්ථාපනය කර ඇත. එමෙන්ම රෝගය වාර්තා වීමෙන් අනතුරුව වෙන්ටිලේටර්ස් 220ක්ද දැඩි සත්කාරක ඒකක ඇඳන් 61ක්ද රජයේ රෝහල් පද්ධතියට එකතු කර ඇත. ඒ අතරින් ප්‍රධානයන් වශයෙන් වෙන්ටිලේටර්ස් 200ක් මොබයිල් වෙන්ටිලේටර්ස් දැඩි සත්කාර ඒකක ඇඳන් 20ක්ද මෙරටට ලැබී ඇත. 3. ප්‍රශ්නයට උත්තරය, මා විසින් කලින් කියූ පරිදි දැනට රජයේ රෝහල්වල දිනකට PCR පරීක්ෂණ 11,000ක් පමණ සිදු කරන අතර එම PCR පරීක්ෂණයක් සඳහා දල වශයෙන් පැය 6ක පමණ කාලයක් ගත වේ. PCR පරීක්ෂණ කෙටි කාලයකින් සිදු කිරීමට හැකි තාක්ෂණය පිළිබඳව රජය දැනුවත් අතර ඒ සඳහා විශේෂයෙන්ම උපයෝගී වන මිනිස් ශ්‍රමය අවම වශයෙන් භාවිතා වන රොබෝ අත්සහිත ස්වයංක්‍රීය extractor, automated extractors with robotic arm, යන්ත්‍ර 16ක් මේ වන විට රජයේ රෝහල්වල PCR පරීක්ෂණාගාරවල ස්ථාපනය කර ඇත. ඊට අමතරව මුල්ලේරියාව මූලික රෝහලට හා කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපලෙහි පරීක්ෂණාගාරය තුළ ඇති අධිධාරිතාවයක් සහිත සම්පූර්ණ වශයෙන් ස්වංක්‍රීය fully automated යන්ත්‍ර දෙකක් ස්ථාපනය කර ඇත. තුමාගේ හතරවැනි ප්‍රශ්නයට උත්තරය COVID-19 අරමුදල් භාවිතයෙන් ලෝක බැංකුව හා ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි ආයතන ලබා දුන් ආධාර භාවිතයෙන් අප්‍රේල් මස සිට මේ දක්වා අවශ්‍ය තාක්ෂණය මෙරටට ගෙන ඒමටත් PCR පරීක්ෂණ සඳහා අවශ්‍ය පරීක්ෂණ කට්ටල test kits ලබා ගැනීමටත් කටයුතු කිරීමෙන් PCR පරීක්ෂණ ප්‍රමාණය වැඩි PCR පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කර ගැනීමට රජය ඉතා කාර්යක්ෂම වැඩපිළිවෙලක් අනුගමනය කර තිබේ. 2020 මාර්තු මස වන විට 300ක පමණ දිනක PCR පරීක්ෂණ ධාරිතාවය මේ වන විට 11,000ක ප්‍රමාණයකට ගෙන ඒමට රජයේ රෝහල්වලට හැකියාව ලැබී ඇත. එතුමාගේ පස්වන ප්‍රශ්නය සෞඛ්‍ය ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනුමත කරන පරීක්ෂණ ක්‍රමවේදයක් වන ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ක්‍රමවේදය ලෝකයේ දියුණු රටවල සහ ලෝකයේ සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාත්මක සාධක මත පදනම්ව හා ඒට සමගාමීව ශ්‍රී ලංකාවේ COVID-19 වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය පද්ධතියට මේ වන විටත් හඳුන්වා දී ඇත. එම පරීක්ෂණ සිදු කිරීම විද්වත් මණ්ඩලයක් මගින් සාදන් ලද මාර්ගෝපදේශ යටතේ ක්‍රියාත්මක කිරීමට මේ දිනවල ආරම්භ කර ඇති අතර පරීක්ෂණ 4000ක් පමණ මේ දක්වා සිදු කර ඇත. මීට අමතරව පෞද්ගලික සමාගමක් විසින්ද ඔවුන්ට ලැබී ඇති ආනයන බලපත්‍ර අනුව පෞද්ගලික ප්‍රමාණයන් ඇනවුම් කර ඇත. එතුමාගේ 6වන ප්‍රශ්නය රෝග ලක්ෂණ සහිත ඇතැම් රෝගීන් සුව වූ පසුව රෝහලින් නිදහස් කිරීම සඳහා තීරණ ගැනීමේදී ප්‍රතිදේහ පරීක්ෂාව එම රෝගීන්ට ප්‍රතිකාර කරන විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවය මත සිදු කරන ලැබේ. මේට අමතරව ඇතැම් විට යමෙකු මෙම රෝගයෙන් පෙර ආසාදනය වී තිබේදැයි වසංගත විද්‍යාත්මකව තීරණය කිරීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂාව සිදු කරනු ලැබේ. එහෙත් රට තුළ රෝගය ව්‍යාප්ත වීම අධ්‍යයනය කිරීම සඳහා ප්‍රතිදේහ පරීක්ෂාව අවශ්‍යතාව වසංගත රෝග විද්‍යාඥයන් විසින් මේ වනතෙක් පෙන්වා දී නොමැත. කොවිඩ් රෝග පාලනය සඳහා සියලු තීරණ ගනු ලබන්නේ එම විෂය සම්බන්ධ විද්‍යාඥ දැනුම ඇති වසංගත රෝග විද්‍යාඥයන්ගේ නිර්දේශ මත බැවින් ඔවුන් විසින් මෙම පරීක්ෂණයේ අවශ්‍යතාවය දැනුම් දුන් වහාම ප්‍රතිදේහ පරීක්ෂණ අවශ්‍ය ප්‍රමාණයෙන් සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම්ද සලසා ඇත. එතුමාගේ 7වන ප්‍රශ්නය එන්නත් අත්හදා බැලීම සඳහා සිදු කරන ලද සාකච්ඡා ආරම්භයේ සිටම අප රට ඒ පිළිබඳව සුපරීක්ෂාකාරීව පසු වූ බැවින් මුල් අවධියේදීම විශාලත එන්නත් සැපයුම් යාන්ත්‍රණයක් වන කොවැක්ස් මගින් පවත්වාගෙන යනු ලබන එන්නත් වැඩසටහනට අපි ඇතුළත් වූයෙමු. කොවැක්ස් යාන්ත්‍රණය ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික සහය ඇතිව එනම් එන්නත් සහ ප්‍රතිශක්තිකරණය පිළිබඳ ගෝලීය සන්ධානයේ ගැවි ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයෙන් පවතින යාන්ත්‍රණයකි. ඒ අනුව එන්නත් නිකුත් කළ පසු එය ලංකාවට ලබාගත හැකිවන අතර පළමු වටයේදීම අපගේ ජනගහනයෙන් 20%කට එනම් මිලියන 4.2ක ජනතාවකට මෙමගින් එන්නත ලැබීමට නියමිතය. මෙහිදී අවධාරණය කළ යුතු කරුණ වන්නේ තවමත් එන්නත් අත්හදා බැලීම් 3වන සායනික අධියරේ ඇති බව හා තවමත් එම නිපදවීම සඳහා අවසරය ලබන්නේ කවදාද යන්න කිසිවෙකු නොදන්නා බවය. නිකුත් කළ පසු සිදු කළ යුතු දෑ පිළිබඳව අප අමාත්‍යංශය පෙර සූදානමින් පසුවේ. COVID-19 එන්නත සඳහා අපි ජාතික සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවා ඇත්තෙමු. එම කමිටු යටතේ තාක්ෂණික අනුකමිටු 3ක් පිහිටුවා ඇත. එනම් එන්නත් සඳහා ඉලක්ක කණ්ඩායම් හඳුනා ගැනීම සහ ප්‍රමුඛතාවය ලබා දීම. 2 සීතදාමය නඩත්තු කිරීම සඳහා සැපයුම් කටයුතු. 3 පිරිවැය සහ ක්‍රියාත්මක කිරීම. ඒ අනුව තවමත් නිශ්චිත දිනයක් නොමැති එන්නත්කරණය සඳහා අප අමාත්‍යංශය දැඩි අවධානයක් යොමු කර ඇත. ශ්‍රී ලංකාව දැනට පවතින ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලීන් ඉතා හොඳින් සිදු කරන රටක් වශයෙන් රට තුළ ඉතා හොඳ ජාලයක් ඇති බැවින් මෙම එන්නතද අනුමත වූ පසුව සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇත. එතුමගේ අටවන ප්‍රශ්නය 2020 අගෝස්තු මාස 2 දින සිට ඔක්තෝබර් 3 දක්වා කාල පරාසය තුල කිසිදු කොවිඩ් රෝගී 19 රෝගියෙක් සමාජය තුලින් වාර්තා වී නැත. ඒ කාලය තුල සමාජයේ අහමු PCR පරීක්ෂණ විශාල වශයෙන් සිදු කළද කිසිදු රෝගියෙකු වාර්තා වූයේ නැත. එමෙන්ම මිනුවන්ගොඩ පොකුර වාර්තා වූ බැන්ඩික්ස් කර්මාන්ශාලාවේ එම රෝගියාට එම රෝගය සම්ප්‍රේෂණය වූ ආකාරය පිළිබඳව ගරු නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමාට දන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරන ලෙස ඒ පරීක්ෂණය පොලිස්පතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දීලා තියෙනවා. ඒතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒ සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් කරලා ඒ සම්බන්ධ වාර්තාව ගරු නීතිපතිතුමාට ලබා දීලා තියෙනවා. නමුත් ඒ පරීක්ෂණය තවදුරටත් මූලික පරීක්ෂණය පමණයි. පුළුල් පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු මේ ගරු සභාවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මුජිබර් රහ්මාන් මැතිතුමා අහපු ප්‍රශ්නයට ඒ මරණයක් සිද්ධ වුණාම ඒ මිනි පෙට්ටි ඒ ආදිය සොයා ගැනීමට ඒ පවුලේ අය තමයි කරන්නේ. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට හැකියාවක් නැත්නම් අපි ඒ සම්බන්ධයෙන් නොයෙකුත් අංශවලට කතා කරලා ඩෝනර්ස්ලට කතා කරලා ඒ මිනි පෙට්ටි ලබා දෙන්නට සම්බන්ධයෙන් ආධාර කරන්න යම් යම් පුද්ගලයින්ට කතා කරලා ඒවා හොයලා දෙනවා. ඒ එහෙම තමයි කරන්නේ. ඒ පවුලේ ආදාන කටයුතු කරනකොට ඒ මිනි පෙට්ටිය දැනට ඒ පවුලේ අය තමයි තෝරලා ගන්නේ කොහෙන්ද ගන්න කියලා. බොහොම ස්තුතියි.
ඔව් ස්තුතියි. ප්‍රධාන වැඩ කටයුතු විසර්ජන පනක් කෙටුම් පත 2020 කාරක සභාව. ඔව් පක්ෂනායක.
මම පොඩි අවස්ථාවක් ඔබතුමාගෙන් ඉල්ලා ගන්න මේ විවාදයට ප්‍රවේශ වන්නට පෙර බොහොම සංවේදී සහ බරපතල කාරණාවක්. ඊයේ දවසේ අපි දැක්කා සමාජ මාධ්‍ය තුල ආයතනයක සේවය කරන කාන්තාවකට ඉතාමත්ම අමානුෂී අන්දමින් ඒ ආයතනයේ ප්‍රධානියා මර ප්‍රහාරයක් එල්ල කරනවා. මම හිතන්නේ මේ සභාවේ පක්ෂ විපක්ෂ බෙදීමකින් තොරව අපි හැමෝම ඒ නිඳිත පහත් නීච ප්‍රහාරය හෙලා දකිමු. ඒ වගේම මම අවධානයට ගෙනෙන්න කැමති කවුරු චමල් රාජපක්ෂ මැතිතුමාගේ අවධානයට ඒ කාන්තාවට ඒ නිඳිත ප්‍රහාරය එල්ල වුණේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරී උඩුගම්පොළ කාර්යාලයේ. මම හිතන්නේ ජොන්ස්ටන් ෆර්නැන්ඩෝ අපේ ගරු අමතිතුමත් සිටින මොහොතක මම දන්නවා PRD එක ඔබතුමායට දෙනෙමෙයි යන්නේ. නමුත් ඔබතුමා තමයි කැබිනට් අමාත්‍යවරයා. මම ඉල්ලීමක් කරනවා මේ ඒ මර ප්‍රහාරය එල්ල කරපු ඒ නිඳිත පුද්ගලයාට විරුද්ධව වහාම කටයුතු කරන්නයි කියලා නීතිමය කටයුතු සහ ඔහුට නීතිය යටතේ ලබා දිය හැකි ඒ උපරිම දඬුවම ලබා දෙන්නටත් ඒ වගේම විශේෂයෙන්ම ඒ හිංසනයට පත්වුණු ඒ කාන්තාවට ඒ ලබා දිය යුතු රැකවරණය ආරක්ෂාව ලබා දෙන්නටත් මේ ප්‍රශ්නෙන් උද්ගත වෙන කරුණ ඒ කියන්නේ තමන් සේවය කරන ස්ථානයේ අපේ රටේ කාන්තා පරපුරට ලක්වන හිංසනය. මෙතන පක්ෂදේශපාලනයක් නැහැ. මෙතන ආණ්ඩු විපක්ෂ ભેදයක් නැහැ. අපි මම හිතන්නේ මේ සභාවේ සිරු දෙනාම ඉතාමත්ම ඉක්මනින් එකට එකතු වෙලා මේ හිංසනය වළක්වන්නට අපි දැඩි නීති රීති ගෙනෙන්නට ඕන. ඒ සඳහා සමගි ජන බලවේගී අපි විපක්ෂයක් හැටියට ඒ උපරිම සහාය ලබා දෙන්නට කැමැතියි. නැවත නැවතත් අවධාරණය කරනවා අපේ මාර්ගශීර්ෂය බාර අමාත්‍යතුමාටත් චමල් රාජපක්ෂ මැතිතුමාටත් මේ පුද්ගලයාට විරුද්ධව ගත යුතු උපරිම ක්‍රියාමාර්ග ටික ලබාගෙන ඒ වගේම ඉක්මනින් මේ රටේ කාන්තාවට රැකවරණය ලබා දෙන්න අවශ්‍ය විශේෂයෙන්ම වර්ක් ප්ලේස් එකේ වැඩබිමේ රැකවරණය ලබා දෙන්නට අවශ්‍ය නීති ප්‍රතිපාදන අලුතින් ගෙනෙන්න කටයුතු කරන්න අපේ පූර්ණ සහය සමගි ජන බලවේගය හැටියට අපි ලබා දෙන්න
ලෑස්තියි. ඔව් ලංසගරු එමෙතුමා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා මතු කරපු කාරණාව පිළිබඳව පොඩි උත්තරයක් දෙන්න ඕනේ. විශේෂයෙන් බස්නාහිර පළාත් සභාව හිටපු ඇමතිවරයෙක් විදිහටත් විශේෂයෙන් මෙම සිද්ධිය ඔබතුමා කිව්වාගේ බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල ඉංජිනේරු කාර්යාලයේ තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා රජයක් විදිහට අපි ඉතාමත් පෑදලියෝ එම කටයුත්ත කරපු ඒ සිදුවීම මම හිතන්නේ අපි සියලු දෙනා එලා දකින්න ඕනේ. මොකද කාන්දාන්ට ඉරියර කිරීම අපි කවුරුත් අනුමත කරන්නේ නැහැ. ඉතාමත් පෑදලිව මේ වෙද්දී ඒ පිළිබඳ ඊයේ වෙද්දීම අපි ගරු ආණ්ඩුකාරතුමාට දැනුවත් කළා, ප්‍රධාන අමාත්‍යතුමීට දැනුවත් කළා, ඒ මාර්ග සංවර්ධන අධිකාරී ගරු සභාපතිතුමාට දැනුවත් කළා. අද උදේ වෙද්දී එතුමාගේ සේවයේ අත්හිටුවලා ඒ පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් මේ වෙද්දී සිදු වෙනවා. ඒ වගේම මම හිතනවා කාන්තාවට ඒ ඉරියර කරපුවාම පැමිණිල්ලක් ඕනේ වෙන්නේ නැහැ පොලිසියට ඒ කටුත්ත ඒ විභාගය ආරම්භ කරන්න. මම හිතනවා පොලිසියත් පොලිස්පතිතුමාගෙනුත් අපි ඉල්ලා සිටිනවා ඒ කාන්තාව ඒ අදාළ පැමිණිල්ල දැම්මත් නැතත් මේ කාන්තාවකට සිදුවෙච්ච මේ දේ පිළිබඳව පරීක්ෂණය කරන්න පුළුවන්. ඒ නිසා ඒක කරන්න කියන එකත් කියනවා. ඒකම සමස්ත කාන්තාවන් ආරක්ෂා කිරීම සහ සුරක්ෂිතභාවය ඇති කිරීම සඳහා අපි ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ල ඉතාමත් ඉතා ඉක්මනින් ගන්නවා කියන එකත් ප්‍රකාශ කරමින් ඒකම මේ වෙද්දි මම හිතනවා දැන් මැසේජ් එකක් ඇවිල්ලා තිනවා ඒ පාර දුන්නු ඒ ඉංජිනේරු ප්‍රධාන ඉංජිනේරුතුමාව මේ වෙද්දි ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරනවා කියන එකත් ඉතාමත් පැහැදිලි මේ ගරු සභාවට දෙන්න දෙන්න පුළුවන්.
ඔව් විපක්ෂ නායකතුමා
ලංසමැතිතුමා ප්‍රකාශ කරා ප්‍රධාන අමාත්‍යතුමිය කියලා. ප්‍රධාන අමාත්‍යතුමියක් නැහැ. මම හිතන්නේ උපමායක නිවැරදි කරන්න ඕන ප්‍රදාලික. බොහොම ස්තුතියි.
ඔව් රෝහිණි මැතිනි.
ගරු කථානායකතුමනි මේක මම නගන්නේ ඊයේ මම නැති වෙලාවක මේ මූලාසනයේ වාඩි වී මම පක්ෂග්‍රාහීව කටයුතු කරයි කියලා ඩිරාන් පෙරේරා ගරු මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කරලා තිබුණා. මම මේ පුටුවේ වාඩි වෙන සියලු දෙනා වෙනුවෙන් මේ වෙලේ කතා කරන්නේ. එතනදී මේ ඉන්න 225ටම වරප්‍රසාදයක් තියෙනවා රීති ප්‍රශ්නයක් මතු කිරීමට. ඒ මතු කිරීම තුළ ඒ රීති ප්‍රශ්නයක්ද නොවේද යන්න කියලා සලකා බලන්නට මූලාසනයට වගකීමක් තියෙනවා. ඒ වර නැගපු මන්ත්‍රීවරයාට අවස්ථාවක් දීම. එය රීති ප්‍රශ්නයක් නොවේ නම් ඒ ප්‍රතික්ෂේප කිරීමත් මූලාසනයේ ඉන්න කෙනාට තියෙනවා. ඒ නිසා මම වගකීමෙන් කියනවා මෙතන වාඩි වෙන වාඩි වුණු මම මොනම වෙලාවකවත් පක්ෂග්‍රාහීව කටයුතු කරෙත් නැත. ඒ වගේ මෙතන වාඩි වුණාම තමයි තේරෙන්නේ අනවශ්‍ය විදිහට ප්‍රශ්න කිරීම නොකර ඉන්නවා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැයි කියන එක මම ප්‍රකාශ කරමින් මට වෙච්ච අපහාසයක් විදිහට මම ඒක සලකනවා. ඒ නිසා ගරු මන්ත්‍රීතුමාට ඔබතුමා ඒ පිළිබඳව දැනුවත් කරන්න කියලා ඉල්ලීමක් කරනවා. දෙවෙනි කාරණාව ගරු කථානායකතුමනි අපේ විපක්ෂ නායකතුමා කතා කරා වගේ තව ප්‍රශ්නයක් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලා තුල යනවා. බුදුන් වඳින්නට ගියපු දැරිවියකට වැඩිහිටි පුරුෂයෙක් අසභ්‍ය විදිහට තමන්ගේ නිර්වත පෙන්නන වීඩියෝවක් මේ වෙලාවේ අන්තර්ජාලයේ යනවා. මම ඉල්ලා සිටිනවා ඒ පුද්ගලයා කවුද කියලා සොයලා ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මේ ගරු සභාවෙන් ඉල්ලා සිටිනවා.
බොහොම ස්තුතියි ඔබතුමීට. ඔබතුමිය එක්ක මමත් එකඟ වෙනවා. මේ මූලාසනයේ දෝෂ චෝදනාව මටත් එල්ල වෙනවා. ඒ නිසා ඒ ගැන අපි අමතක කළා. ඉදිරියේදී අපි කටි සාධාරණව කටයුතු කරන්න බලමු. ඔව් නලින් බණ්ඩාර
ගරු කථානායකතුමනි ස්ථාවර නියෝග යටතේ 86 ඉඳන් 90 වෙනකන් ඒ වගේම 91 අයන්නේ සිට ඡයන්න දක්වා අපේ විවාද රීති තියෙනවා. ඊයේ ඔබතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගැන කතා කරපුවාම අපේ මනුෂ්‍ය නායකකරමතුමා ඔබතුමා කිව්වා කොමිෂන් සභාව ගැන කතා කරන්න බෑ කියලා. හැබැයි මේකේ කොහෙවත් නෑ ගරු කථානායකතුමනි කොමිෂන් සභාව ගැන කතා කරන්න බෑ කියලා. දැන් ඒක නිසා ඔබතුමා අවධානය යොමු කරන්න ඊට අමතරව තව වැදගත් කාරණයක් ඔබතුමාට කියනවා. මොකද මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුගේ ආරක්ෂාව ඔබතුමාට තියෙනවා. විශේෂයෙන්ම කුරුදුවත්ත පොලිසියේ 46ක් නිරෝධානය කරලා තිබුණා. ගරු කථානායකතුමනි අද උදේ වෙනකොට OIC මහත්තයාතුළු 7 දෙනෙකුට කොරෝනා පොසිටිව් කියන තොරතුරු ඇවිල්ලා තියෙනවා. ඔබතුමා මේක පරීක්ෂා කරලා බලන්න. නමුත් මේ අය තවදුරටත් මේ පොලිසිය පවත්වාගෙන යනවා. විශේෂයෙන් ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන්න ගොඩක් වෙලාවට කුරුදුවත්ත පොලිසිය. ඉතින් ඒ නිසා මේක බරපතල තත්වයක්. ඒ වගේ පොලිසිය ඇතුළේ භයානක තත්වයක් තියෙනවා නම් මම හිතනවා පොලිසිය වාහනයක ඊට වඩා හොඳයි. මොකද පොලිසිය තුළින් විශාල මේක ප්‍රචාරණයක් වෙනවා මේ කොවිඩ් රෝගය. ඒ නිසා ඔබතුමා ඒ ගැන අවධානය යොමු කරන්න. මොකද හොඳ තත්වයක් නෙමෙයි තියෙන තොරතුරු අනුව කුරුදුවත්ත පොලිසිය තියෙන්නේ.
ඕකේ
ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවධානයට යොමු කරන්න ඕනේ, දැන් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාහන රථගාල තියෙන්නේ මේ පාර්ලිමේන්තු ඉස්සරහා තියෙන රථගාල. එතකොට මේ ඒ රථගාල පාලනය වෙන්නේ මම දන්නේ ඔබතුමා යටතේද, ඒකේ වගකීම තියෙන්නේ, එහෙම නැත්නම් කඩුවෙල ප්‍රාදේශීය සභාවට ඒක අයිති වෙනවද කියන එක මම හරියට දන්නේ නැහැ. නමුත් දැන් ඒ රථගාලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට පැමිණිනාම ඒකේ වාහන නවත්තන්න දෙන්නේ නැහැ. ඒතොර මේ ප්‍රදේශයේ පොලිසිය බාරව ඉන්න ඒස්මි මහත්තයා වෙන්නේ නැති ඊයේ ඇවිල්ලා සියලුම අයට දැනුම් දීලා තියෙනවා ඒකේ වාහන නවත්තන්න එපයි කියලා. එතකොට දැන් ඒගොල්ලෝ දැන් වාහන ගිහිල්ලා තැන තැන නවත්තගෙන ඉන්නවා මේ රථගාලෙන් එළියේ. එහෙනම් ඔබතුමාට මේ ප්‍රශ්නේ යොමු කරන වහාම ඒක පොඩ්ඩක් අවධානය යොමු කරන්න කියලා.
ඒක ඊගෙන සොයලා බලන්නම්. මම දන්න හැටියට ඔකේ රියදුරු සියලු දෙනාම එකට ලඟ වෙලා කතා කර කර ඉන්නවා. ඉතින් ඒ වගේ ආශ්‍රය කිරීම නිසා එතන යම්කිසි අවදානම් තත්ත්වයක් උදා වෙච්ච බව තමයි මට දැනගන්න ලැබුණේ. ඒ නිසා වෙන වෙනම වෙන තැන්වල මේ තාවකාලික පියවරක් හැටියට ඒ පියවර ගත්තයි කියන එක තමයි මට දන්වලා තියෙන්නේ. බොහොම ස්තුතියි.